කතා 60 වෙනි වැඩසටහන නේ තිල්න.
ඔව් 60. ඔව්
60 වෙනි වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා කට්ටියම. මම බුද්ධික.
මම තිල්න.
මම මලින්ත.
අපි දෙක ස්කයිප් එකෙන් ඉන්නවා.
මම සදි.
ඔව් සදිප ඉන්නවා. මේ අද ඉතින් කට්ටිය බලන ඇද්ද වෙනද කාලින්ගෙන පටන් ගන්න හැමදාම. අද කෝ කියලා. අද ඉතින් කාලින්ගට වැඩ වගේක් තියනවා කියලා ඉතින් එන්න අමාරුයි කිව්වා. මේ අපි කිව්වේ පුළුවන් ද කියලා ස්කයිප් වලින්වත් එන්න. ඒත් අමාරුයි කියලා තමයි කිව්වේ. ඉතින් බලමු අපි මේ මගදී එහෙම ආවොත් සම්බන්ධ කරගමු නේ.
ඔව් අනිවාර්යයෙන්.
ඔව් මේ වෙන්දට නම් ඉතින් කාලින්ග බෑ කිව්වහම මේ අපි කම්මැලි කරන වැඩේ දෙන්නේ අද අදත් අත ඇරියොත් එහෙම මේ අපිට දවස් දෙකක් විතර එක දිගට කරන්න වෙන ප්‍රශ්න ටික.
ඔව් ප්‍රශ්නත් ගොඩක් මේ එකතු වෙලා දෙන්නේ සනේ.
ඔව් ඒකින් දාද මේ පුළුවන් තරමක් උත්තර දෙමු නේ.
ඔව්
සදීප ඉතින් මොකද කරන්නේ මේ දවස්වල අලුත් විස්තර එහෙම. ඔව් සදීප ඩිස්කනෙක්ට් වුණා වගේ නේ. මේ තිල්න එහෙම මොකද විස්තර මේ දවස්වල මොකද කරන්නේ ප්‍රොජෙක්ට් එහෙම.
මේ දවස්වල ඔෆිස් එකේ ප්‍රොජෙක්ට්ස් දෙකක් විතර යනවා මේ ටිකක් අර ටයිට් ෂෙඩියුල් ඒවා මේක නිසා මේ ටිකක් අවසන් කරන වැඩ කරා මේ දවස්වල.
ඔව් හැමෝටම ඉතින් එහෙම තමයි නේ. මේ ටික ඉතින් පස්සේ දැන් ආයෙ වැඩ පටන් ගන්නනේ හැමෝම. තිල්න මොකද කියන්නේ අපි මේ මොකුත් නිවුස් තියනවාද අලුතෙන් නැත්නම් මේ තව දෙයක් කියන්න බැරි වුණා. මේ අද පොඩ්ඩ සූදානම් අඩුවින්ද.
ඔව්
මේ ලිනක්ස් කතා කියලා අපි Google group එකක් පටන් ගන්න තියෙනවනේ.
ඔව්
වෙනම මේ කාලින්ග තමයි ඒක පටන් ගත්තේ මේ
ඒක මම ගොඩක් කාලයක් ඉඳන් හිතාගෙන හිටපගන්නේ.
ඔව් මේ ටෙක් කතා වල එහෙම අදහසක් තියෙනවා අර ඔය වගේ ඒ කියන්නේ ගොඩක් දෙනේ ප්‍රශ්න අහන විෂයන් තියෙනවානේ ඒවා වෙන වෙනම කතා කරන්න කියලා. එතකොට ඒවට විතරක් මේ කැමැත්තක් දක්වන කට්ටියට කෙලීම පුළුවන් ඒවට සම්බන්ධ වෙන්න.
ඒකේ
එකක් විදිහට තමයි ඔය
ඒත් එක මොකක් හරි හොයන්න ගියත් ඒ කෙලින්ම ඒකට ගිහිල්ලා හොයනකන් ලේසි නේ. ගොඩක් පුල් මේ සබ්ජෙක්ට් ගොඩක් තියෙන තැනක හොයනට වඩා තනි සබ්ජෙක්ට් එක හොයන්න ලේසි.
ඔව් අනිවාර්යයෙන්. මේ අපි කට්ටියට කියන්නේ මේ ටෙක් කතා Google group එකේ ඉන්න ඇඩ් නම් දැම්මනේ මේල් එකට ඒකට සම්බන්ධ වෙන්නේ. ඉතින් Linux ගැන කතා කරන්න ඒකම සිංහලින් ඒවට උත්තර දෙන්න කට්ටියට දින ප්‍රශ්න වලට කැමති කට්ටියට සම්බන්ධ වෙන්න බුණා මේ Linux කතා කියන සමූහයත් එක්ක.
ඔව්.
ඔව් එහෙනම් ඉතින් ප්‍රශ්න වලට යමු අපි නේ වෙනද වගේම. ලසන්ත අහපු ප්‍රශ්නයක් තමයි මුලින්ම තියෙන්නේ. මේ ඒකේ අහලා තියෙන ලසන්ත මේ ලංකාවේදී ලබා ගන්න පුළුවන් වේගවත්ම ඉන්ටර්නෙට් සම්බන්ධතාවය මොකක්ද කියලා. ඇත්තටම ඉතින් වේගවත්ම එක කියන්නේ මෙහෙමයි.
සැටලයිට් කනෙක්ෂන් උත් ගන්න පුළුවන් ඉතින්නේ.
ඒ ගන්නත් පුළුවන් තියෙන්නේ. හැබැයි මේ දැනට මේ ලංකාවේ ඉන්න ISP ලගින් දෙන ඒ වගේ ඉතින්
practically වේගවත්ම
SLT
SLT එකනේ
ADSL තමයි ඉතින්. ඒගොල්ලන්ගේ 4M එක තියෙනවා. ඉතින් අර අනිත් කට්ටිය ඔය 7.2 එහෙම දෙනවා කොට ඉතින් mobile broadband වල එහෙම ඒක හම්බෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව දන්නවනේ කට්ටියනේ. ඒකින් ඉතින් SLT ADSL තමයි වේගවත්ම ඒ වගේම ටික සාපේක්ෂව මේ stable එකක් කියලා කියන්න පුළුවන් නේ. මලින්ද මොකද කියන්නේ?
ඔව් ඉතින්
ඔව් ඇත්තටම මේ වේගය අතින් බැලුවත් 4M වලට යන්න පුළුවන් SLT line එකකින් නේ දැන්ට තියෙන විදිහට. මේ ඒගොල්ලෝ WiMAX දෙනවා කියලත් කතාවක් තියෙනවා මේ කළුතර ගම්පහ හොම පටන් ගන්නවා කියලා නේ.
ඔව්
බලමු එතකොට WiMAX වෙනකොට තව අලුත් පැකේජ් එයිද කොහොමද කියලා නේ. දැනට මේ තියෙන විදිහට නම් SLT ADSL තමයි මේ හොඳම සම්බන්ධතාවයක් විදිහට අපිට ගණන් ගන්න පුළුවන්.
රජිත් අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එයා කියනවා යගව එයාගේ තියෙන Foxconn motherboard එකල්ලු. ඊට පස්සේ එයා සතියකට විතර කලින් Nvidia GeForce 9500 GT VGA card එකක් කම්පියුටර් සම්බන්ධ කරාලු. ඉතින් ඒක සම්බන්ධ කරාට පස්සේ කම්පියුටර් ඔන් කරාම කම්පියුටර් ඔන් කරන්නේ නැතුව يعني කරන්ට් එක එනවා එුණත් පවර් ඔන් කරන්නේ නැතුව කම්පියුටරේ තියෙන වෙලාවට මොනිටරේට පවර් එක එන වෙලාවට චෙක් සිග්නල් කේබල් කියලා මේ පණිවිඩයක් එනවලු. ඔන් කරලා සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්ලු. ඒත් ස්ටෑන්ඩ් බයි වුණාම ආපහු එනවලු චෙක් සිග්නල් කේබල් කියලා පණිවිඩේ Samsung එකගේ Sync Master කියන මේ LCD මොනිටරේ. ඉතින් අහනවා මේ motherboard එකේ VGA port එකට ගහවම එන්නේ නැහැලු මේරේක. අහනවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ගොඩක් කලාට ඉතිං වීජය කාඩ් එකෙන් සිග්නල් එකක් එන්න ඇති වෙලාවට තමා ඔයකන්නේ මේ චෙක් සිගනල් කේබල් කියලා මොකද සිගනල්ලයක් එන්න ඇති නිසා එතකොට පෙන්න්න නෝ සාමාන්‍ය එර මැසේජ් එක තමා යෝක ඒගැන්නේ එක්ක කේබල් එක ප්‍රශ්නයක් වෙලා හරි නැත්තං කම්පියුටරෙන් මේකට සිගනල්ලයක් එන්න ඇත්තං චෙක් සිගනල් කේබල් කියලන හැබැයි මේක හොඟක් මේ වෙලාවට මලින්ත මේ සිගනල් ගැන කම්පියුටර එක පවර් ඔන් වෙලා නැතුව මොනිටරේට මොනිටරේ ගහලා තියෙන ලාවට මේක හරියට ඒක මොනිටරෙන් අඳුරගෙන මොනිටර එක ඔෆ් කරනවානේ
ඔව් මේක කලබලෙන්නේ නැහැ මම නම් හිතන්නේ ඇටිද
ඔව් හොඟක් කර ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නම් නැහැ ඔක මේ හොඟක් කළාට අර එහෙම ඔන් වෙලා තියෙන අර මැසේජ් එක එද්දී එන ටිකක් මේ කරදරයක්
ඒ වගේම දෙල්ල මේ මම දැකලා තියෙන ඔය මැසේජ් එක නේද වින්ඩෝස් වගේ නම් මේ අර ස්ටාර්ට්අප් එකේදී අර ග්‍රැෆික් අඩු මෝඩ් එකක ඉඳලා ඊළඟට අර
ස්විච් වෙද්දී නේ
ස්විච් වෙන වෙලාවට ඒක ඒ එක
ගොඩක් ඒ කියන්නේ අර එතනින් සිග්නල් එන්නේ නැති වෙලාවේ
10ක් වගේ යනවනම් ඒත් මොනිටර් වල මැසේජ් එක
ඉඳලා මොනිටර් එක ඔෆ් කරලා ටක් ගාලා මේ වෙනවා ගොඩක් වෙලාවට
මේ මීඩියා ප්ලේයර් එකේ මේ ගැටලුවක් එනවා කියලා දිනව කට්ටිය නේ මේ ඇහෙන්නේ නැහැ කියලා ෆ්ලෑෂ් ප්ලේයර් එකේ නේ මේ
රේඩියෝකින් කියලා වැඩකුත්
නැහැ රේඩියෝකින් කියලා වැඩකුත් නැහැ එන්නද කට්ටියට දන්න කට්ටිය පොඩ්ඩක් චැට් එකේ හරි කිව්වනම් මේ පොඩ්ඩක්
පේජ් එක රිෆ්‍රෙෂ්
කරන්න කියලා
මේ ඉතින් අරකේ මොකක් කළාට බුද්ධිකය මේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න බලන්න විජේ කාඩ් එකේ ඩ්‍රයිව් එක ආපහු දාලා ගැන් වාට සීඩී එකෙන් හම්බ වෙච්ච එක නෙමෙයි මේ නේ නිඩ සයිට් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරලා අලුත් ඩ්‍රයිව් එක දාලා බලන්න එතකොට සුංගක් කළාට මේ හරියයෝක නැත්තම් ඒක එච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා ඔක
අනිවාර්ය මේ සදීප ඉන්නවනේ සදීප කනෙක්ටර් ඉන්නවනේ
ඉන්නයි
සදීප මේ ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ මේ වින්ඩෝස් මොබයිල් ෆෝන් එකක් ගැන HTC HTC ටච් ඩයමන්ඩ් කියන ෆෝන් එක වින්ඩෝස් මොබයිල් 6.1 කියලා දිනවා මේ එයා ඒක ෆොන්ට් ෆෝල්ඩර් එකට මේ ස්කෝල පොත කියන ෆොන්ට් එක තියෙනවා මයික්‍රොසොෆ්ට් ලගේ ඒක කොපි කරලා දාලා දිනවා සිංහල කියවන්න පුළුවන් ගන්නට හදාගත්තලු මේ ඒ විදිහටම මේ HTC HD කියන ෆෝන් එකනේ Windows Mobile 6.5 එකට ෆොන්ට් ෆෝල්ඩර් එකට කොපි කරාම සිංහල ෆොන්ට් එක ගත්තේ නැහැලු. තව සිංහල ෆොන්ට් දෙක තුනක්ම දාලා බැලුවලු ඒත් හරි ගියේ නැහැලු. ඒක මොකක්ද අහන එකට විසඳුමක්.
ඔය Windows Mobile 6.5 වල ෆොන්ට් ෆෝල්ඩර් එකට ෆොන්ට් ෆයිල් එකක් දැම්මම සාමාන්‍යයෙන් තියෙන අනිත් බ්‍රවුසර් එක ඇරෙන්න අනිත් තියෙන ඇප්ලිකේෂන් ඔක්කොම වගේ අරගන්නවා. දැන් අපි ඉස්කෝල පොත ෆොන්ට් එක කොපි කරලා Word පොකට් වර්ඩ් ඇරලා ඉවරලා ඒක ඩොකියුමන්ට් එක ටයිප් කරන්න ගියොත් ඉස්කෝල පොත පාවිච්චි කරලා සිංහල අකුරු ගන්න පුළුවන්. හැබැයි මේ බ්‍රවුසර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. බ්‍රවුසර් එක අරගන්නේ නැහැ අපි නිකම්ම කොපි කරලා දැම්මට ෆොන්ට් එක. මට තාම හැබැයි හොයාගන්න බැරි වුණා බ්‍රවුසර් එකට මේ අලුත් ෆොන්ට් එකක් හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා මේ එළියෙන් මම පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා තමයි කියන්න වෙන්නේ. අද සාමාන්‍යයෙන් කොහොම කොපි කරාම බ්‍රවුසර් එක ඇරෙන අනිත් ඇප්ලිකේෂන් වලට කරනවා. කියන්නේ ඩොකියුමන්ට් එකම කියවන්න පුළුවන් වෙනවා.
ඔව් මේ අපෙන් ප්‍රශ්න අහලා තින්නේ මෙත් ගමගේ අහලා තින්නේ මේ එයාට ඉතින් ට්‍රයි කරලා බලන්න පුළුවන් මේ වෙන ඇප්ලිකේෂන් එකක නෝට්පෑඩ් වගේ එකක් ඕපන් කරලා වුණත් මේ වැඩ කරනවද කියලා නේ
ඔව් එහෙමනම් වැඩ කරනවා ඔකේ ප්‍රශ්න තියෙනවා ඇත්තටම මම කියන්නේ HTC නෙමෙයි වෙනින් ඒවයි බලලා තියෙන විදිහට නම් බ්‍රවුසර් එක තමයි ගන්නෙ නැත්තේ අනිත් ඒවා ටික අරගන්න
ඔව් ආසරි අපෙන් අහලා තියෙන බුද්ධිකය එයා ගත්තලු අලුත් ග්‍රැෆික් කාඩ් එකක් MSI GeForce GT240 කියන එක ක්‍රයිසිස් එකේ FPS 25ක් විතර આવට මේ GTA 4 එකේ සෑහෙන අඩුවල 8ක් විතරලු වෙන්නේ මොකද්ද කියලා අහන මේකට හේතුව ගොඩක් කලකට දැන් GT240 එක ගත්තාම බුද්ධිකය මේක GT220 එකේම අප්ග්‍රේඩ් එකක් විදිහට ආවේ ඒගොල්ලෝ දැන් මේ Nvidia එකෙන් හදනවනේ මේ බජට් කාඩ්ස් කියලා ඩොලර් 100කට විතර ඔව් ඩොලර් 100ක ලිමිට් එකකට දෙන්න තමයි මේගොල්ලෝ එක හදන්නේ ඉතින් බජට් කාඩ් එකක් විදිහට මේකේ ආපු නිසා ටිකක් අර ෆීචර්ස් දැන් 9600 එක ගාන්ටම වගේ අඩුයි මේක ෆීචර් ඒ කියන්නේ ප්‍රොමස් මේක මිලත් එක බැලුවාම ඉතින් 9800 එකක් වගේ ගන්න එක ලාභයි මේ GT240 එකක් ගන්නවට වඩා හැබැයි ඉතින් අපේ මේ ලංකාවේ නම් තාම 9800 එකකුත් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය يعني අඩු ගන්න තියෙන කාඩ් එකක් 13ක් 14ක් විතර වෙනවා හොඳ එක කසුස් වගේ ගනිගතය විසක් විතරත් යන 9800 එකක් තාම. ඉතින් GT240 එකේ නම් මේ ප්‍රශ්න තියෙන්නේ මේක වර්ෂන් දෙකකුත් ආවා. DDR3 VRAM තියෙන එකයි DDR5 තියෙන එකයි. DDR3 තියෙන එක තවත් අඩුයි. ලංකාවේ තියෙන මේ වර්ෂන් එක නම් කොහොමද දන්නේ බුද්ධිකයි DDR3 දන්නේ නැති ඉන්නේ. ඉතින් මේ DDR3 GT240 එකේ මේ ඒ කියන්නේ 9600 එකටත් වඩා සෑහෙන අඩු ප්‍රොමස්. ඉතින් ඒක නිසා තමයි ප්‍රශ්නේ ඇත්තේ අනිවාර්යෙන්ම මේ අනික GTA 4 එක Xbox දැන් අපි Xbox games මේ Xbox game එක ගත්තොත් එහෙම GTA 4 එක ඇවිල්ලා Xbox port කරූප එක. කියන්නේ Xbox එකට මුලින්ම හදලා පස්සේ PC version එකක් ආපු එක තමයි GTA 4 එක. ඉතින් ඒක නිසා GTA 4 එක ටිකක් තිබ්බ ග්‍රැෆික් ප්‍රශ්න. VGA card වලට support කරන්නේ හරියට. ඔහොම ප්‍රශ්න දෙක තුනක් තිබ්බ නිසා ඒගොල්ලෝ patch එකක් දාලා තිබ්බා. මොහොත් install කරාම මුලින්ම මං ගාව තියෙන 9800 එක. ඉතින් මුලින්ම install කරාම ටිකක් lag වෙන එක නේ. කැඩි කැඩි වගේ videos හරියට වැඩ කරන්නේ නැහැ. මේක ටිකක් කැඩි කැඩි වගේ යන ගතියක් තිබ්බා. හැබැයි ඒගොල්ලන් patch එකක් release කරලා තිබ්බා මේ errors ටික fix කරන්න. ඒ patch එක install කරාට පස්සේ ටිකක් හරි ගියා මේ slow වෙනවා. එයාට පුළුවන් මේ patch එක GTA site එකෙන් download කරලා ඉන්ස්ටෝල් කරලා බලන්න.
ඔව්. ඒ කියන් දෙන්න මේ එයාගේ මේ කියලා තියෙන 12 15 FPS එකක් කියලා ආවේ. ඊට වඩා
ටිකක් ගන්න බලන් වෙයි මේ පැච් එක ඉන්ස්ටෝල් කරලා බලවන්න. වැඩේ තියෙන ඉතින් GT240 එකෙන් ලොකු ප්‍රොෆෝමන්ස් බලාපොරොත්තු වෙන්න තමයි.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙට යමු එහෙනම් ප්‍රසාදිනි අහලා තින්නේ මේ එයානවා කොහොමද කියලා මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්පීඩ් එක වැඩි කරගන්න.
අපි මේ ගැන අර මේ නැත්නම් දවසෙත් පොඩ්ඩක් කතා කරා.
ඔව්.
මොකද ඉතින් කියන්නේ
ස්පීඩ් එක වැඩි කරගන්න කියන්නේ ඉතින් මෙහෙමයි. අයියා ISP දෙන ස්පීඩ් එක ඉතින් අපිට වැඩි කරගන්න බෑ. ඒ වුණාට ඉතින් අපි පාවිච්චි කරනකොට අර අපිට දැනෙන වේගය තියෙනවනේ. ඒක අඩු කරගන්න පුළුවන් ඉතින් ගොඩක් අපි අර මේ අපේ බෑන්ඩ්විඩ්ත් එක හරියට යුටිලයිස් කරගන්නවා නේද ඉතින්. ඒ කියන්නේ අපි මොකක් හරි වෙන වැඩක යෙදෙනවා නම් මේ ඒ අදාළ එකට දැන් ගොඩක් අඩී කරන වැඩක් තමයි ටොරන්ට් එකම දාගෙන වැඩ කරනවා. ඉතින් එතකොට දන්නේම නැහැ ඉතින් ස්ලෝ වෙනවා අනිවාර්යෙන්. මේ අනිත් එක තමයි දැන් වින්ඩෝස් වලදී නම් අර මෙහෙම දෙයක් කරනවා. අර මේ රෙජිස්ටර් එකක් තියෙනවනේ තියෙන මේ සිස්ටම් එක තියාගෙන ඉන්න බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවනේ. ඒ කියන්නේ අවේලබල් බෑන්ඩ්විඩ්ත් එකෙන් ඔය අප්ඩේට්ස් රන් වෙන්න. ඒ වගේ 10%ක් විතර මම හිතන්නේ ඒක ඩිෆෝල්ට් තියෙනනේ. ඒක අඩු කරගන්න නම් රෙජිස්ටර් එකක් වගේ දිනවනේ.
ඔව් අර පෝට්ස් කනක්
හරින ගන්න. ඒ වගේම ඒකම මේ ටෙක් කතා ගෲප් එකෙත් පහුගිය දවස්වල ඉතින් මේ ගොඩක් අර මේ සංවාදයට ලක් වුණා නේද මේ ටෙක් කතා නේ මේ ලිනක්ස් කතා ගෲප් එකේනේ. අර ලිනක්ස් වල තියෙන TCP ස්ටැක් එක මේ ගොඩක් බෑන්ඩ්විඩ්ත් එක ගන්නවා කියලා. ඒ කියන්නේ ෂෙයාඩ් නෙට්වර්ක් එකක ඒ විදිහට වැඩ කරනවා කියලා.
ඔව්. එතකොට අර ඒ කියන්නේ ඔෆිස් එක වගේ ලිනක්ස් වින්ඩෝස් තිබ්බම වඩා කරටි ඇදිලා. ඔව්
ඒකයි මේක ඉතින් අර නෙට්වර්ක් එක වගේ නම් ඉතින් ඒ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්නත් පුළුවන් නේ. ලිනක්ස් වගේ එකක් පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් එකක් දානවා කියන එක මේ ස්පීඩ් එක වැඩි කරගන්න කියන්නේ ඉතින් යාට වැඩිින් ගන්න පුළුවන් ඒ වෙලාවට.
මලින්ද පාවිච්චි කරලා බලද්ද ඔපෙරා අර ටර්බෝ එක?
ඔව් ඒක තරමක් පාවිච්චි කරනකොට පොඩි වෙනසක් දැනෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්.
ඔපෙරා ටර්බෝ කියන්නේ මේ ඔපෙරා අලුත් බ්‍රවුසර් එකේ තියෙන ෆීචර් ගන්නෙ.
ඔව්.
ඒක මේ ප්‍රසාදිනිය අහලා තිනවා එයා i8 පාවිච්චි කරනකොට මේ ෆ්ලෑෂ් ප්ලේයර් එකේ අප්ඩේට්ස් තියෙනවා කියනවලු. ඒත් ඩවුන්ලෝඩ් කරගන්න බෑලු. නෙට්වර්ක් ටයිම් අවුට් එකක් එනවලු. ඒකින්ද ඩවුන්ලෝඩ් කරගන්න බැරිලු. ගොඩක් වෙලාවට මේ ඔය ප්ලගින් අප්ඩේට් වලදී එහෙම වුණත් till මේ එක සැරයක් ඩවුන්ලෝඩ් එක කැඩුනොත් එහෙම අර කැෂ් අවල තියලා ඒක ඊළඟ පාරත් එතනටම ගිහලා නවතිනවා වගේ වෙලාවලුත් තියෙනවා නේද?
ඔව්.
ඒකින්ද යාට එහෙම ට්‍රයි එකක් දීලා බලන්නත් පුළුවන් පොඩ්ඩක් නේ. බ්‍රවුසර් එකේ කැෂ් ක්ලියර් කරලා මේ
එතකොට අපු මුලින්ද ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා.
මුලින්ද ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නේ ගොඩක් කලාවට.
අපි නම් කියන්නේ දැන් මේ i8 පාවිච්චි ගන්න නැතුව මේ i පාවිච්චි ගන්න නැතුව Chrome හරි Firefox වලට හරි මාරු වෙන්න කියලා.
ඔව්. ඇයි i පාවිච්චි කරන්නේ කියලා තමයි අහන්නේ ඉතින්.
i.
ඔව්. දෙන්න මේ ඔය ඇයි කියලා කතා කරනකොට මේ දැන් ඔය දිනල වෙබ් ඩෙවලොප් කරනකොට එහෙම ගොඩක් තියෙනවා නේ. දැන් කම්ප්ලිකේෂන් තියෙනවා මේ
ඔව් අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකක් හදන්න ගියොත් එහෙම වෙබ්සයිට් එක හදන්න යන වෙලාවෙන් භාගයක් විතර ලෑන්න අයි එකට හරියන්න හදාගන්න සෑහෙන්න කොටු වෙනවා මේ අයි එකටම හරියන්න හදන්න.
ඒක මේ අනිත් ෆ්‍රේම්වර්ක් පාවිච්චි කරනකොට කොහොමද තියෙන්නේ මේ
ජේකරි? ඒ කියන්නේ JavaScript ෆ්‍රේම්වර්ක් නම් ගොඩක් ඒවා අයි සපෝට් වෙන්නම හදලා තියෙනවා. ජේකරි වගේ ඒවා ගත්තොත් එහෙම ටූල්ස් හරි ඒගොල්ලෝ හුඟක් මේ ඩොම් එරර්ස් ඒ කියන්නේ ඩොම් එක මේ එක එක බ්‍රවුසර්ස් වලින් මැනිපියුලේට් කරන හැටි ඒක හෑන්ඩල් කරලා තමයි තියෙන්නේ.
ඔව් ඒක තමයි එක අතකට තියෙන වාසියක් නේ ෆ්‍රේම්වර්ක් පාවිච්චි කරන
එක. ඔව් අනිවාර්යෙන්. නැත්නම් ඉතින් JavaScript එක සෑහෙන ලොකු ලොකු වෙලිය යන්න එනවා
යන්න වෙනකොට නේ
එක එක බ්‍රවුසර්ස් වලට.
ඔව් අනිත් එක මේ දවස්වල ගොඩක් අය කතා කරන දේන්නේ HTML5. ඒකටත් IE වලට එන පාටක් තියෙනවත් තියෙන්නේ.
IE9 නම් ප්‍රිවියු එකක් තිබ්බ බුද්ධිකයි ඒක නම් තියෙනවා. IE9 ප්‍රිවියු එකක් දාලා තිබ්බා මේ මොකද වලින්ද සයිට් එක iepreview.com හරි itest.com මොනවා තකනේ හරි තමයි ඩවුන්ලෝඩ් කරලා බලද්දී ප්‍රිවියු එක හැබැයි මේක බ්‍රවුසර් එකම නෑ මේ තනිකර ප්‍රිවියු එකක් විතරයි තියෙන්නේ. මේ ඩවුන්ලෝඩ් කරලා බලද්දී i9 ටෙස්ට් කරලා අපි ලින්ක් එකක් දෙන්නම්.
මේ පහුගිය දවසක මේ අපි බැලුවා මේ මොකක් මට සයිට් එක වුණා මතක නෑ. ඒකෙන් මේ අර HTML5 ෆීචර්ස් කොච්චර සපෝට් කරනවද කියලා බලන් තියෙන්නේ බ්‍රවුසර් එකේ. ඒක බලනකොට ක්‍රෝම් වල තමයි වැඩිම 150 130 ගානක් විතර ආව මං හිතන්නේ. ඒ අතින් ක්‍රෝම් ඊළඟට හොඳටම ආවේ සෆාරි මං හිතන්නේ. ඊට පස්සේ ෆයර්ෆොක්ස්. ඒ දුන තමයි තිබුණේ.
ඔව්.
ඊළඟ ප්‍රශ්නේ ගමු යන්නේ.
යා.
චම්පි ගහලා තින්නේ. එයා මේ Huawei E1550 කියන HSDP මොඩෙම් එකක් ගත්තලු. මේ එයා අහනවා ඒක ලැප්ටොප් එකට කනෙක්ට් කරලා එයාට පුළුවන් ද කියලා GSM හරි 3G හරි කෝල් රිසීව් කරන්න එකේ. එතන කෝල් නම් ගන්න බෑ ඔය මොඩෙම් එකේ. ඒකේ SMS ෆැසිලිටි එක විතරයි තියෙන්නේ. සදීප මේ ඉන්නවනේ? ඔව් මේ ඒක තමයි. සදීප නැතුව මේ ඒ කියන්නේ කෝල් ඒකද එකම හේතුව ඒක මොඩෙම් එකට ඒ කියන්නේ මේ ඔඩියෝ ඉන්පුට් එකක් දෙන්න බැරි හින්දාද?
දැන් මෙහෙමයි ඔය E series එකේ සමහර මොඩෙම් වලට පුළුවන් මේ USB port එක මේ හරහාම ඔඩියෝ ඉන්පුට් එක අරගන්න කම්පියුටර් එකෙන්. එහෙම ඒවට ඔය මොබයිල් පාර්ට්නර් එකේම ඩයල් එකක් එනවා. ඔය මොබයිල් පාර්ට්නර් එකේ ඩයල් එක නිකන් ප්ලග්ඉන් එකක් විදියට තමයි තියෙන්නේ. ඒ සපෝට් කරන මොඩෙම් එකක් ගහපු ගමන් මේ ඒ ඩයලොග් කැනල එනවා. අපිට බලෙන් එනේබල් කරගන්නත් පුළුවන් මේ අර මොබයිල් පාර්ට්නර් එකේ config XML ෆයිල් එක පොඩ්ඩක් එඩිට් කරලා එහෙම කරගෙන try කරලා බලන්න පුළුවන්. මම නිකන් එහෙම try කරලා බැලුවාම ගොඩක් මොඩෙම් වලට මට ඩයල් කරන්න පුළුවන්. ඩයල් කරාට මේ කතා කරන එක මට ඇහෙන්නේ නැහැ. මම කතා කරන එක අනික් අයට ඇහෙන්නේ නැහැ. ඒක තමයි තිබුණ ප්‍රශ්න නะ.
ඒ කියන්නේ හැදීම මේ AT commands වලින් ඩයල් කරලා එහෙම බැලුවා. එහෙමද?
ඇත්තටම මේ ඔය මොබයිල් පාර්ට්නර් එකේ config XML ෆයිල් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් edit කරාම ඩයල් අප් ලොගින් එකක් දාගන්න enable කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් ඩයල් කරාම ඩයල් වෙනවා. ඒ කියන්නේ අනිත් ෆෝන් එක රින්ග් වෙනවා. ඒ වුණාට මම කතා රින්ග් වෙලා ආන්තරුත් කරන්න පුළුවන්. ඒ වුණාට මම කතා කරන එක ඇහෙන්නේ නැහැ.
ඔව්. මේ ඒ කියන්නේ ඉතින් ඒක hard drive එක design කරලා දින්නේ ඉතින් වෙන purpose එකකට ඉඳ ඉතින් ඕක බලාපොරොත්තු වෙන්න බෑ නේද? කෝල් ගන්නව කියන්නේ.
ඔව්. එහෙම කරන්න පුළුවන් මොඩෙම් තියෙනවා.
ඔව්. ඉතින් චම්පිකට කියන්න තියෙන මේ Huawei E1550 කියන එකෙන් නම් ඒක කරන්න බෑ නේ GSM 3G call receive කරන එක.
සුපුන් සඳරුවන් අපෙන් අහලා තියෙන බුද්ධිකය ටෙක් කතා MP3 එක ඩවුන්ලෝඩ් කරන්න උත්සාහ කරාලු. ඉතින් ඩවුන්ලෝඩ් කරන්න වෙනුවට මේක මේ ප්ලේ වෙනවලු. එයා අහනවා කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරන්න කියලා. බ්‍රවුසර් එකේ ඒක ඔටෝමැටිකලි ක්ලික් කරාම ප්ලේ වෙනවා නම් ලින්ක් එක රයිට් ක්ලික් කරලා සේව් ලින්ක් ඇස් යන්න පුළුවන් නේ.
ඔව් ගොඩක් වෙලාවට බ්‍රවුසර් එකේ මොකක් හරි ප්ලේයර් එකක් දාලා ඒක රෙජිස්ටර් වෙලාදී බ්‍රවුසර් එකේ නේ ප්ලේ වෙන විදිහ.
මොකක් වෙලාවට ක්‍රෝම් එකෙත් හැම වෙනවා නේ. ඉතින් රයිට් ක්ලික් කරලා සේව් ලින්ක් ඇස් ගියා නම් සේව් කරගන්න පුළුවන්.
ඔව් මේ මේ ෆ්ලෑෂ් ප්ලේයර් එකේ අපේ ඇහෙන්නේ කියලා තියෙනවා මේ ටෙක් කතා එක නේ. අපිට පොඩ්ඩක් මේ කාරෝයි ජැට් එකේ ඉන්න එක්කෙනෙක් ටෙස්ට් කරලා කියන්න පුළුවන් නම් මේ දැන් ඒ කියන්නේ දැන් මේක අහගෙන ඉන්න එක්කෙනෙක් කියන්න පුළුවන් නම් ෆ්ලෑෂ් එකකින් වැඩ කරනවද කියලා මේ ලොකු උදව්වක් නේද මේ වෙලාවේ. දැන් අපි මේ තියෙන සෙටප් එකේ හැටියට අපිට එකක් ඕපන් කරන්න බෑ නේද?
කුෂාන් අහලා තියෙන අපේ බුද්ධිකය මේ ජනප්‍රිය ප්‍රශ්නේ හොඳම ඇන්ටිවයිරස් කාඩ් එක මොකද්ද කියලා. අපේ නම් හුඟක් කටි භාවිතා කරන අවස්ට් එකනේ ෆ්‍රී.
ඔක්කටයි කට්ටිය කියන හොඳම නොමිලේ දෙන හොඳම එක මොකද්ද?
කොමර්ෂල්
එක මොකද්ද කියලා නේ. ඉතින් අපි නම් ගොයි ගත්තේ ඉතින් නොමිලේ දෙන එක කියලා අවත් පාවිච්චි කරනවත් දැන් මමත් තිලින
අවුරුදු
විතර ඉඳන් පාවිච්චි කරනවා කිසි ගැටලුවක් ආවෙ නැහැ තාම. එතන අවස් මම දැම්මෙත් මේ වෙන ඇන්ටි වෛරස් එකක කමර්ෂල් එකක දීච්ච අඩුපාඩුවක් ඉඳලා මේ වෛරස් එකක් ගිල්ල මට ක්ලියර් කරගන්න බැහැ. ඊට පස්සේ අවස් දාලා අර මේ බූට් ටයිම් ස්කෑන් එකක් තියෙනවනේ ඒක දාලා තමයි ගොඩ දාගත්තේ ඒ වෙලාව. ඊට පස්සේ ඉඳන් දිගටම අවස් පාවිච්චි කරන්නේ. මලින්තගේ කොහමද
අද්දකින්? මන්නම් දැන්ට පාවිච්චි කරන්නේ මේ Microsoft එකේ Security Essentials එක. අවස් දාලා තිබ්බා මේ ඊට පස්සේ මොකක් හරි හේතුවක් හින්දා අයින් කරා. දැන් නම් තියෙන අරක තමයි
තියෙන්නේ. ඔව්
මේ සාදේ ගොඩක් කලාවට ඉතින් මේ අපේ අර ඉන්ටර්නෙට් පාවිච්චි කරන හැටි අනුව මේ අවස් අපි දන්නේ නැහැ ඇචර මොද්ද සේව් කියලා නේද? ඒ කියන්නේ සමහර විට හොඟක් මේ කියන්නේ අපි බලෙම මැලිෂියස් සයිට් වලට වගේ යන්න හදුවොත් මේ කොහොම ප්‍රොටෙක්ට් කරයිද කියලා අපි දන්නේ
නැහැ. ඔව් ඒකයි. අපි ඉතින් අර වෝරින් එකක් ආවම ඉතින් යන්නේ නැහැ ගොඩක් කලාවට මේ ඒ වගේ.
සදීප මොකද පාවිච්චි කරන්නේ?
මේවයි දැන් මම ගෙදර නම් අවස්තම පාවිච්චි කරන්නේ. ඔෆිස් එකේ නම් ඉතින් පාවිච්චි කරන්නේ Norton Endpoint Protection තමයි. ඒක ඉතින් ඔෆිස් එකේ පොලිසිය
එකේ වැඩ කරනවා නම් ඉතින් කරන්න බෑ නේ.
ඕනේ.
අපිට ඕනේ වදා ගන්න පුළුවන් නෑ.
පෙන් අපෝ ප්‍රයාලේ ප්‍රශ්නයක් කල් තියනවා. එයාගේ motherboard එක ASUS P5L MX කියලා board එකල්ලු. ඉතින් ඒකේ power එක ඔන් කරාම කම්පියුටර් ෆෑන් එක ස්ටාර්ට් වුණත් මේ කම්පියුටර් ස්ටාර්ට් වෙන්නේ නැහැලු. RAM එකේ يعني RAM ගලවලා ඔන් කරලා බලුවොත් RAM beep එක එන්නේත් නැහැලු. එයා අහන කොහොමද මේක හරියටම චෙක් කරගන්නේ කියලා. කුෂාන් මේ මගෙත් තිබ්බා කලින් يعني දැන් මම පාවිච්චි කරන motherboard එකට කලින් Asus තිබ්බේ P532 කියලා motherboard එක. ඒකෙත් අවුරුදු දෙකක් විතර මම පාවිච්චි කරද්දි බුද්ධිගය motherboard එකෙත් එකපාරටම වැඩ කරන්නේ නැතුව ගියා. ඒ කියන්නේ කිසිම හේතුවක් ඒ කියන්නේ මට හිතාගන්න බැහැ මොකද උනේ කියලා. හේතුවක් නැතුව එකපාරටම ඒ කියන්නේ motherboard එක මේ වැඩ කරන්නේ නැතුව ගියා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ මේ dead කියලා motherboard එක ඒ කියන්නේ වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ මං කෝකටත් කියලා අපේ Asus කරන්නේ FC එකේනේ. FC එකට ගිහිල්ලා මේක දීලා බැලුවා මේ මොකද්ද ප්‍රශ්නේ කියලා බලලා එයාලත් කිව්වා මේ motherboard එක ගමයි අපව ගොඩ දාන්න බෑ එක පිච්චිලා කියලා. ඉතින් සමහර විට එහෙම වෙන්නත් පුළුවන් වගේ motherboard එක. වඩත් පුළුවන් වුණනම් මේ Asus එකට ගිහිල්ලා මේක මේ දීලා බලන්න සමහරලට දැන් මගෙන් නම් ඒගොල්ලෝ සල්ලි ගත්තෙත් නෑ මට මතක විදිහට මේක මේ
චෙක් කරලා බලන්න.
චෙක් කරන්න. දැන් ගොඩ දවසද?
එතනින්ම ගත්තකද?
නෑ එතනින් ගත්ත ගන්න මේක Singapore එක ගත්ත එක. මේ warranty තිබ්බෙත් නෑ මට මෙහෙදී මේ ඒ උනට යාලා චෙක් කරලා දුන්නා ඒක.
ඔව් ඒ වගේ තැනකට ගිහිල්ලා මේ චෙක් කරගත්ත නම් හොඳයි නේද කොහොමද?
ඔව් සමහර විට මේ මෙයත් අහල් තියනවා මේ එයාට හොඳ පවර් සප්ලයි එකක් ගන්නත් ඕනේ කියලා. මේ Asus motherboard එක ඔන් කරන්න දුවද කියලා ටිකක් ලොකු පවර් සප්ලයි එකක් ඕනේ 600 වොට් විතර මගේ ඔන් කරන්න ඕනුණා. හැබැයි ඉතින් ඒ දවස්වල සෑහෙන ගණන් නිසා මේ පවර් සප්ලයි එක normal මේ motherboard එකට එන special අර 6 pin connector එකයි තව 8 pin connector එහෙම තිබ්බා මේ motherboard එකේ. ඒවත් එක්ක එන power supply එකේ දවස්වල 15ක් විතර වුණා. ඉතින් මම එක ගන්න නැතුව මේ server power supply එකක් අරගෙන wire දෙක පොඩ්ඩක් මේ pass කළා. ඊට පස්සේ අර connector එකක් මේ පොඩ්ඩක් හදාගෙන එහෙම තමයි පාවිච්චි කරේ. මම හිතන්නේ ඒකත් දන්නේ හේතුව මේ motherboard එක මේ current මොකක් හරි ප්‍රශ්නයක් කළා. හැබැයි සෑහෙන කාලයක් වැඩ කරලා ඊට පස්සේ තමයි වැඩ කරන්න නැතුව ගියේ. ඉතින් හොඳ පවර් සප් එකක් නම් සාමාන්‍යයෙන් ඉතින් 10 15ක් අතර වගේ වෙනවා මේ පා කනෙක්ටර්ස් ඔක්කොම තියෙන ඊට පස්සේ අලුත් VGA කාඩ්ස් වලට පවර් කනෙක්ටර්ස් තියෙන ඒ වගේ පවර් සප්ලයි එක.
ඔව් තිල්න මේ අපේ මේ ෆ්ලෑෂ් ප්ලේයර් එක තියෙනවානේ ටෙක් අත ලයිව් එකේ අහන්න ඒකේ මේ පොඩි ගැටලුවක් තියෙනවා කියලා මම කියනවා. දැන් මලින් දා චෙක් කරලා බලලා කිව්වා මේ එහෙම ගැටලුවක් තියෙනවා කියලා. මේ ඒකින්ද මේ වෙලාවේ නම් ඒක හදාගන්න බැරි වෙයි මේ කට්ටිය පුළුවන් තරම් එක්කෝ අනිත් ප්ලේයර් එකට මාරු වෙන්න නැත්නම් මේ වින් ඇම්ප් පරි VLC වගේ එකකින් ලෝඩ් කරගන්නත් පුළුවන් මේ ටෙක් අත ලයිව් එකනේ. ඒක මලින්ද පොඩ්ඩක් චැට් එකේ දාමු නේද. ඊළඟ ප්‍රශ්නේ තිල්ලන මේ ලක්ෂික අහලා දෙන්නනේ. ලක්ෂික ගයා මේ අහලා දෙනවා මේ Visual Basic 2008 වල දි හදපු ප්‍රොජෙක්ට් එකක් මේ exe setup file එකක් කියලා දින්නේ හදාගන්නේ කොහොමද කියලා. මේවයි දැන් exe file එකක් නා දැන් setup file එකයි exe එකයි වෙනසක් තියෙනවද නැද්ද කියලා. يعني ප්‍රජෙට් එක කම්පයිල් කරලා exe ෆයිල් එකක් හැදෙනවා. හැබැයි සෙටප් ෆයිල් එක කියන්නේ ඒකේ තියෙන
ඩිපෙන්ඩන්සිස්
හැම දෙයක්ම දාලා, ඒ කියන්නේ
ඉන්ස්ටෝල් ෂීල්ඩ් හරි මොකක් හරි එකක් පාවිච්චි කරලා හදාගන්න ඕනේ.
මේ මෙහෙමයි සෙටප් එක මේ Visual Studio 2008 වලත් තියෙනවා. මේ අර සෙටප් ඇන්ඩ් ඩිප්ලොයිමන්ට් විසාට් කියලා, ඒ කියන්නේ මේ සෙටප් ප්‍රොජෙක්ට් එකක් හදන්න පුළුවන් වෙනම. හදලා ඒකට ෆයිල් ඇඩ් කරලා රෙජිස්ටර් එන්ට්‍රි දිනන නම් ඒව දාලා, තව සර්විසස් මොනවා හරි දිනන නම් දාලා, ෂෝට්කට් දාලා හැම එකක්ම කරලා හදන්න පුළුවන්.
නැත්නම් නිකම්ම රන් කරන්න exe ගන්න
ඉතින්. ඔයාට exe ෆයිල් එක විතර නම් ඕන. ඕක නිකන් රන් කරාට පස්සෙත් අර රිලීස් ෆෝල්ඩර් රිලීස් බිල්ඩ් එකක් දැම්මට පස්සේ රිලීස් ෆෝල්ඩර් එක ඇතුලේ හැදෙන exe ෆයිල් එක නම් ඒ විදිහට ඒක කොපි කරලා ගන්නත් පුළුවන්. ඊළඟට මේ සහන් ප්‍රශ්නයක් අහලා දිනවා. යා මේ ළඟදී Acer 4736 Ezer කියලා ලැප්ටොප් එකක් ගත්තලු. ඒක Windows 7 දැම්මලු. දාලා මේ ඔක්කොම drivers දැම්මත් audio out එකට headphone එකක් සම්බන්ධ කරාම built-in speakers වලින්ලු සද්දෙන්නේ.
ඔව් මේකට මේ Acer site එකේ තියෙන driver එක දැම්ම නම් ගොඩක් වෙලාවට වැඩ කරයි. මොකද මෙතන තියෙන්නේ ඒ වගේම ලැප්ටොප් එකක්. මේ එහෙම ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඒකට දාලා තියෙන්නේ මේ Acer site එකෙන් ගත්ත driver එක.
ඔව්.
අපි කියන්නේ අර Windows වල automatically මේ install වෙන එක නෙමෙයි.
නෑ. ඒක දැම්ම නම් හරියයි. අපි ඒකට link එකක් දෙමු.
ඔව්.
අපේ ප්‍රශ්නයක් අහලා දෙනවා බුද්ධකය. මේ ප්‍රසාද් දාලා තියෙන්නේ. එයා කියනවා මේ එයාගේ iPod Classic එක Ubuntu 9.10 වල එයාට මේ සිංක් කරගන්න ප්‍රශ්නයක් තියෙනවලු. එයා ඉන්ස්ටෝල් කරන්න උත්සාහ කරලා තිනවා iTunes. වයින් දාලා ඉන්ස්ටෝල් කරන්න හදලා වැඩි සාර්ථක වෙලා නැහැ වැඩි. එයා අහනවා මේ මොන වගේ සොෆ්ට්වෙයාර් වලින්ද වීඩියෝ ෆයිල්ස් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් කියලා. මලින්ද?
ඔව් මේකට අපි දැන් හොයලා බලමු. හොයාගන්න පුළුවන්නේ GTK පොඩ් කියලා මනුදුකංගයක් තියෙනවා. අපි ඒක පාවිච්චි කරන හැටි ගැන ලින්ක් එකක් දාන්නම්. ඒ මනුදුකංගේ පාවිච්චි කරලා පුළුවන් මේ වීඩියෝ ෆයිල්ස්
සින්ක් කරන්න පුළුවන්ද? iPod එකත් එක්ක.
ඔව්.
වැඩ කරනවා.
Ubuntu සයිට් එකේ මල්ලින්ද තිබ්බ නේද මේ මේ portable devices වලට guides.
ඔව්.
iPod, iPhone ඒ වගේම ඔය හුඟක් portable device වලට කොහොමද මේ computer Ubuntu එක්ක පාවිච්චි කරන්න කියලා guide එකක් තිබ්බනේ.
ඔව්.
බලලා හදයිද කියලා මේ Linux version එකක් iTunes වල. ඒක නම් ඉතින් හිතන්න අමාරුයිනේ.
ඒගොල්ලෝ හදන ගන්න නැහැ නේද?
වැඩි උනන්දුවක් නැහැ. ඒගොල්ලෝ නිකන් desktop වල market share එක බලලා නම් ඉතින් ඕක වැඩ
කරන්නේ පොඩි ගානක් flash වලට කරපු වැඩ දිහා බලුවාම ඉතින් ඒගොල්ලෝ මන්න හිතන්න
ලොකු කතාබහක් ඇති වුණා නේ. Steve Jobs මේ flash ගැන comment කරලා දුණා.
ඔව්.
එයා කියලා දුන්නේ මේ කොච්චර කරත් ඒ කියන්නේ ඒකට බැනර් පොයි තමයි ඉතින් කරලා තිබුණේ නේ.
ඔව් ඇත්තටම ඒක
අර PC මේ personal computer තියෙන යුගයේ එකක් තමයි flash. දැන් ඒගොල්ලන්ගේ device එක අනාගතයේදී මේ mobile internet වලට එහෙම හරියන්නේ නැහැ කියලා තිබුණේ නේ.
ඔව්. හැබැයි බුද්ධික කියන කතාවේ තර H246 H26 phone ඒ ගොඩක් එකත් සෑහෙන්න මේ ජනප්‍රිය නේද?
ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ ඒකෙදි දෙන්න එයා කියන කතාව ඇති
බුද්ධිකය දැන් බුද්ධිකය ඐෝන් එකම වැඩ කරන නිසා දැන් අර තර්ඩ් පාර්ටි ෆ්‍රේම්වර්ක්ස් වලට එහෙම ඒගොල්ලෝ ඇපල් එකෙන් පාවිච්චි කරන්න අවසර දෙන්නේ නැහැ කියපේ එහෙම කොහොමද බලපාන්නේ කට්ටිය?
ඔව් ඒක දෙන්න මෙහෙමයි. දැන් ගොඩක් පහුගිය දවස්වල ජනප්‍රිය වෙගෙන ආවා මේ වගේ දේවල්. ඒ කියන්නේ දැන් iPhone application develop කරන්න objective c ඉගෙන ගන්න ඕනේ කම තිබුණානේ. ඒවත් එක්ක family වෙලා Mac එකත් ඉන්න ඕනේ. ඒ වගේ තිබුණානේ. එහෙම නැතුව වෙන framework මට මතකද Titanium කියලා එකක් තිබුණා. ඒ වගේ framework develop වෙලාවා JavaScript පුළුවන් නම් හොඳට ඒත් පුළුවන් iPhone application ලියන්න. ඒ වගේ frameworks ආවා. ඒකට එකපාරක් ඒ වගේ language එකකින් ලියනවා. ලියලා ඒගොල්ලෝ ඒක කම්පයිල් කරනවා iPhone වලට හරියන විදිහට BlackBerry වලට කරනවා ඇඩ් කරනවා. ඒ වගේ එක එක ෆ්‍රේම්වර්ක් ආවා. දැන් ඒ වටේ ඉතින් පොඩි පහරක් වදිනවා.
දැන් Adobe එකනොත් හදලා තිබ්බ නේද මේ Flash වලින් develop කරලා අන්තිමටම මේක native මේ
කම්පයිල් කරන්න බලන් හිටියා. මේ ඉතින් ඒ වටේ ඉතින් දැන් ඒ වගේ තීච්ච මාකට් එක අඩු වෙලා යනවා. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා දෙන්න. දැන් අර Apple ලගේ තියෙනවානේ මේ user interface guidelines ටිකක් තියෙනවානේ. ඒ ටික බැලුවට පස්සේ ඒකෙන් ටිකක් ඈතට යන ඔය ඉන්ටර්ෆේස් වලදී කරන ඒ කියන්නේ ඔය third party libraries වලින් frameworks වලින් කරන වැඩ අරකින් ටිකක් ඈතට යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඔය third party libraries වලදී මේ ඒගොල්ලෝ කරන්නේ මේ BlackBerry, Android, iPhone ඔය වගේ ගොඩක් platform වලට එක code එක support කරන විදිහට තමයි හදන්නේ. එහෙම වෙනකොට අර platform එකේ specific වෙන UI features එහෙම ගන්න ඒගොල්ලෝ නිකන් අර command විදිහකට තමයි හදන්නේ. ඉතින් ඒක වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට ඉතින් Apple ලා ඔය approve කරන්නේ නැත්තේ. මේ ඒක ඉතින් බලපානවා ගොඩක් කටියට. මොකද ඒවට දැන් පහුගිය දවස්වල දැන් iPhone app develop කරන company ඉඳන් research කරලා බැලුවා පොඩ්ඩක්. මේ කියන්නේ අර වගේ third party framework වලින් වැඩ ඉක්මන් වෙනවා නම් එතකොට දැන් සාමාන්‍යයෙන් iPhone developer කෙනෙක් train කරගන්න වෙලාවක් යනවනේ.
ඔව්.
එහෙම නැතුව ටක් ගාලා එළියෙන් කට්ටිය අනිත් JavaScript දන්න කෙනෙක්ව ගත්ත ගමන් වැඩ කරගෙන යන්න පුළුවන් නේද කියලා. ඒ ඉතින් දැන් මේ හැමදේම නැවතිලා තියෙන ඔය කියන විදිහට. ඊළඟ ප්‍රශ්නේ නේද? ඔව්. ඊළඟට ලක්මාල් අහලා තියෙන ප්‍රශ්නයක්. එයා අහනවා මේ නොමිලේ සාර්ථකව ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගන්නේ කොහොමද කියලා. මං හිතන්නේ එයා කියන්නේ අර මේ කම්පැනි වලින් දෙනවනේ අර account open කරලා ඔය දැන් ෆ්‍රීලැන්ස් කරන කට්ටියට එහෙම සල්ලි ගෙන්න ගන්නවා වගේ දේවල් නේද ඉල්ල. එහෙම ඒ කාඩ් එකක් වෙන්න ඕනේ. ඒ ක්‍රෙඩිට් නෙමෙයිම ඩෙබිට් කාඩ් නේද හැම එකම.
ඔව් එයා අහන්නේ සමහර විට අහන්නේ මේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි ගෙවන්න පුළුවන් කාඩ් එකක් ගන්න විදිහක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
ඔව් ප්‍රශ්නේ පොඩි අපහැදිලිකමක් තියෙනවා.
එයාට එහෙමනම් ඒ කියන්නේ eBay එකෙන් බඩු ගන්න හරි නැත්නම් ඉන්ටර්නෙට් එකේ සල්ලි ගෙවලා බඩු ගන්න හරි ගන්න ඕන නම් ක්‍රෙඩිට් කාඩ් එකක්ම ගන්න අවශ්‍ය නැහැ. සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියොත් නම් ඉතින් සැලරි ස්ලිප් එකක් හරි ඒ වගේ දෙයක් ඕනනේ. සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න නම් එහෙම අවශ්‍ය නැහැ. පොඩි ගෙවීමක් කරන්න තියෙනවා රුපියල් 200ක්ද කොහෙද මං හිතන්නේ. ඊට පස්සේ සම්පත් බැංකුවේ account එකක් තියෙන්න ඕනත් නැහැ. මේක රීලෝඩ් කර කර වගේ පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට එහෙනම් අපි රංගික ප්‍රශ්නෙට යමුනේ. රංගික ළඟ තියෙනවලු මේ Seagate portable hard disk එකක්. ඒක යාගේ යාළුවෙක්ගේ කම්පියුටර් එකට මේ කනෙක් කරලා ෆයිල් වගේ කොපි කරගෙන ආවලු. ඇවිල්ලා යාගේ සිස්ටම් එකට කනෙක් කරාට පස්සේ ඕපන් කරන්න බෑ කියලා එනවලු. ෆෝමැට් කරන්න කියලා මැසේජ් එකක් ආවලු. ඊට පස්සේ ෆෝමැට් කරාට පස්සේ වැඩ කරාලු. ඊට පස්සේ දවසකත් අර යාළුවාගේ කම්පියුටර් එකට කනෙක් කරලා ෆයිල් කොපි කරගෙන ඇවිල්ලා යාගේ සිස්ටම් එකට කනෙක් කරාම ඕපන් කරන්නවත් ෆෝමැට් කරන්නවත් බැරිලු. DOS වලින් ෆෝමැට් කරන්නත් බෑ කියනවා. සිස්ටම් එකේ ඩ්‍රයිව් එකක් විදිහට පෙන්නනවලු වෙන සිස්ටම් කීපයකටම හයි කරලා බැලුවලු ඒත් වැඩ කරේ නැහැලු ෆෝමැට් කරන්න බැරි වුණාලු. ඔව් මේ ඇත්තටම මේ වගේ වෙලාවට මෙහෙම මලින්ත මට ටූල් එකක් හම්බුණා HP HPලා ඩෙවලොප් කරලා තියෙන එකක් මං හිතන්නේ මේ ඔය මේ portable hard disk low level format කරන්න කියලා tool එකක්. අපි ඒකේ link එක පොඩ්ඩක් දාමු ඒකෙන් try කරන්න කියලා නේ. මටත් තිල්ල මේ වගේම ගැටලුවක් කිව්වා මේ තව යාළුවෙක් ඒත් හේතු හොයාගන්න බැරි වුණා කියලා. එයාගේ වෙලා දින්නේ අර මේ terracopy කියලා software එකක් තියෙනවා. එයා දැන් මෙහෙමයි. එයාගෙත් මේ ප්‍රශ්නෙමයි වෙලා තින්නේ. හැබැයි වෙනසකට තියෙන්නේ එයා terracopy වලින් copy කරා කියලා එයා කිව්වා. කළා drive එක check කරෙත් නැහැ ගැලෙව්වා එහෙම කියලා. ඒත් ඉතින් අපිට කොයිකද කියලා හිතාගන්න බෑ හේතුවනේ format
terracopy වලින් හුඟක් ඉක්මනට copy කරනවා නේද files.
ඔව්. සදීප මේ තීනද අයිඩියා එකක් මොකක් හරි කියන්නේ මේ වගේ මේ portable hard disk ගැටලුවක් එන්න පුළුවන් වෙලාව. සදීප නෑ මං හිතන්නේ මනින්ද. ඉන්නවද?
මියුට් කරන්නේ.
ඔව් හරි අපි බලමු මේ සදීපව කනෙක් කරගන්න කොහොම හරි. ඒක මේ කසුන් අහලා දෙන ප්‍රශ්නයක්. එයා කැම්පස් එකේ IT degree එකක් කරනවලු. SCJP කරන්න හොඳ දැනක් තියෙනවද කියලා අහනවා. ඒකම C#.net ද Java වලටද වැඩි මාකට් එකක් තියෙන්නේ කියලා අහනවා දැන් ලංකාවේ කොහොමද කියලා. නැත්තම් C# වල exam කරන එක Java exam කරනවට වඩා හොඳයිද කියලා අහනවා. තව කියලා තියෙනවා යා SCJP කරන්න යන විදිහෙන් C# exam තුනක්ම කරන්න පුළුවන් කියලා. ඇත්තනම ඉතින් අපිට කියන්න බෑ මේ SCJP කරන්නද Microsoft exam කරන්නද කියලා. ඒක ඇත්තනම මේ කසුන් ඔයා තීරණය කරන්න ඕන. මොකද මේ Java වලටද මේ Microsoft technologies වලටද වැඩි මාකට් එකක් තියෙන්නේ කියලාත් හරියට කියන්න බෑ ලංකාවේ තියෙන ඒවල්. ඒ කියන්නේ හැම එකටම ඉල්ලුම තිනවා. සාපේක්ෂව මේ ජාවා වලින්ම කියන්නේ ජාවා ප්‍රොජෙක්ට්ම විතරක් කරන කම්පැනි කියලා නම් බොහොම ටිකක් තමයි තියෙන්නේ. මේ Microsoft Technologies ඉතින් අනිත් හැමදැනම වගේ තියෙනවා. හැම එකකම මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් අඩු ගානේ කරනවා ඒ වගේ. මේ එයා exam වල ගණන් ගැන කියලා තියෙන එක නම් ඇත්ත ඉතින්. සාමාන්‍යයෙන් Sun exams ගණන් මේ Microsoft ඒවට වැඩිය. ඒකයි අපිට ඉතින් කියන්න බෑ ඔයා CJP කරන්නද C#.NET කරන්නද කියලා. ඒක ඉතින් ඔයා තීරණය කරන්න ඕන මේ ඔයා කැමැත්ත හැකියාව මොකද්ද තියෙන්නේ කියලා බලලා. අනිත් එක තමයි ඉතින් programming language ඉතින් job එකට target කරාමත් ඉගෙන ගන්න එපා නේද ඉතින්.
ඔව් අනිවාර්යෙන්.
ඔව් මොකද ඉතින් මේ software engineer කෙනෙක් වෙනවා නම් ඉතින් දෙක තුනක් ඉගෙනගෙන දිනුනට කමන්නේ.
ඔව්. ගොඩක් වෙලාවට ඒවයි concept තේරුම් ගන්න එක තමයි වැදගත්ම දේ නේ.
ඔව්. සදීප ඉන්නව නේද? සදීප?
ඔව් දැන් වැඩේ හරි ගියා.
ඔව්. මේ අද පොඩ්ඩක් මේ disconnect වෙනව අරම වෙනව නේ. වැඩි.
ඒක තමයි.
අමිල් ලැබෙන් ප්‍රශ්න දෙක තුනක් මහල් තියෙනවා. එයා අහනවා මේ ලැප්ටොප් එකක් ගන්න යා හිතාගෙන ඉන්නවලු. ඉතින් bestbuy.com එකේ වගේ තියෙනවලු හොඳ ඩීල්ස් ලැප්ටොප් වලට. එහෙම ගන්න එක ආරක්ෂිතද කියලා අහනවා. ලැප්ටොප් වලින් හොඳ HP ද Asus ද නැත්නම් වෙන බ්‍රෑන්ඩ් එකක්ද කියලා. bestbuy වගේ එකකින් ගත්තොත් ප්‍රශ්න කීපයක්ම එනවනේ උද්දික. මෙහෙට ship කරගන්න ඕනේ, ship කරගන්න වේදමක් යනවා.
ඔව්.
ඒ වගේම warranty ප්‍රශ්න එනවා. ඒත් එක්කම මෙහෙට ship කරද්දි tax එකකුත් වදින්න ඉඩ තියෙනවා.
ඔව් අනිවාර්යෙන්. ඉතින් ලැප්ටොප් එකක් වගේ එනකොට ගොඩක් ඉඩ දිනවා මේ ඔය කස්ටම් එකකින් තියාගෙන මේ tax එකක් ගන්න.
හොඳම වැඩේ ඉතින් මේ කම්පැනි එකම warranty ත් එක්කම මේ ලැප්ටොප් එක ගන්න එක තමයි.
ලොකු වෙනසක් හිටින් නැහැ ඉතින් ඔගිනේ.
ඔව්.
ඒ වගේම අමිල් අහලා දිනවා ඊළඟට මේ සිංහල පත්තරයක් හරි පොතක් හරි ස්කෑන් කරලා ඒක JPG විදිහට හරි වෙන ආකාරයකට හරි සේව් කරලා ෆොටෝ එකක් විදිහට ඒකේ තියෙන අකුරු ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ
OCR
කියන එක ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් කියන එකනේ.
OCR මං හිතන්නේ සිංහල වලට නෑ තාමත්.
සිංහල වලට තියෙන මේ USCSA එකෙන් අර ලැන්ග්වේජ් රිසර්ච් ඒගොල්ලෝ ලැබ් එක දෙනවා. ඒකෙන් එකක් තියෙනවා මලින්ද ටෙස්ට් කරලා බැලුවා.
ඔව් මම ඒක ටෙස්ට් කරලා බැලුවා. ඒ වුණාට මේ ගොඩක් සාර්ථකව ආවේ නැහැ සාමාන්‍යයෙන්. ගොඩ බේසික් විදිහ තමයි මේ රෙකග්නිෂන් එක උනේ. ඒක හැබැයි ටික කාලයකට කලින් චෙක් කරලා බැලුවා. දැන් නම් කොහොමද දන්නේ?
ඔව් දැන් ඒක
සමහරවිට දැන් ඒගොල්ලෝ හදලා දෙනවා.
දැන් එකක් තියෙනවද දන්නේ? මාත් ඔයිට කලින් ටිකක් බැලුවා. ඒකේ අර නොයිස් එකේම තියෙනවා නම් මේ image එකේ ගොඩක් අඩුවෙන් තමයි ඩිටෙක් කරේ නේ. ඒත් ඉතින් මේ වැඩ කරා මේ හොඳේ වට. කවදින්න මේ මේක කියනකොට මේ මට මතක් වුණේ මේ ළඟදී මොකක් හරි එකක දැක්ක දෙන්න මට මතක නැහැ කොහෙද දැක්කේ කියලා. ඒක මේ වෙබ්සයිට් එකේදී. මේ ඔය printed materials තියෙන ඒවා ඔක්කොම e-book කරන්න මේ අලුත් research එකක් කරපු ගැට්ටියක් මං ඉදන්. මේ ඒගොල්ලෝ කරන්නේ මේ අර මේ high speed කැමරා එකක් හයි කරලා දිනවා. ඒක මං හිතන්නේ තප්පරයකට ෆොටෝ 150ක් විතර වදින එක. මේ ඒක හයි කරලා ඒ කැමරා එකේ යටට තියලා පොත නිකන් අපි අර පෙල්ලගෙන යන්නේ නිකන්.
ඔව්.
ඒ කියන්නේ ඔහොම අර පොතේ මැදින් අල්ලලා වේගෙන් පෙල්ලගෙන යන පිටු ටික. අන්න ඒ විදිහට පෙල්ලගෙන යනවා. එතකොට අරකේ කැප්චර් වෙනවා හැම පිටුවක්ම.
ඔව්.
ඊට පස්සේ ඒගොල්ලෝ ඒක අරගෙන තමයි මේ e-book එක හදන්නේ. ඔව්. ඒක ඉතින් අර වෙලා විතර කරගන්න කියලා ගොඩක් සාර්ථකයි කියලා එහෙම දාලා තිබුණා.
ඔව් පිටෙන් පිට ස්කෑන් කරනවට වඩා නේද?
ඔව්.
මේක මේ අපි කලිනුත් කියලා තියෙන බුද්ධිගය අර රීකැප්චර් එකක් පාවිච්චි කරනවා. දැන් Google එකෙන් ඒක මේ acquire කරලා තියෙන රීකැප්චර් එකෙන් මේගොල්ලෝ තමයි මේ OCR වලට හුඟක් වෙලාවට මේ හොඳ database එකක් හදන්න රීකැප්චර් පාවිච්චි කරනවා. රීකැප්චර් කියන්නේ අපි අර ෆෝම් පුරවද්දි හැම අමුතු අකුරු ටිකක් එන්න හුඟක් වෙලාවට මේ රීකැප්චර් කරන සර්විස් එකෙන් ඒකෙන් OCR ප්‍රෝග්‍රෑම් එකට කියවන්න බැරි අකුරු අපිට එවනවා. මේ කියන්නේ OCR ප්‍රෝග්‍රෑම් එක දන්න සෙට් එකකුයි රිකැප්චර් එකේ අකුරු සෙට් දෙකක් තියෙනවනේ. OCR සෙට් එක දන්න එකකුයි OCR ප්‍රෝග්‍රෑම් එක නොදන්න අකුරු ටිකකුයි ඒවලා බලනවා. මේ ඊට පස්සේ අපි ඇතුළත් කරන දත්ත වලින්ම මේ ඩේටාබේස් එක අප්ඩේට් කරගන්නවා. මේ OCR එක අඳුරන්නේ නැති අකුරුත් අපි මිනිස්සු 10 දිනක් විතර එන්ටර් කරන තොරතුරු වලින් තමයි මේ ඩේටාබේස් එක හදාගන්නේ.
ඔව් මේ ඒකම දෙන්න. දැන් මේ e-book ගැන හැම කතා කරාම මතක් වුණේ අර iPad එකේ තියෙන මේ book application එක. ඒකත් ගොඩක් හොඳයි නේද?
ඔව් අපි එදා පාවිච්චි කළා බැලුවා.
ඒක ඇත්තනම අර book store
එකේ කියවන්න ආසයි තමයි.
පොත් රාක්කයක් වගේ තියෙන්නේ. රාක්කෙන් අරගෙන තමයි කියවන්න තියෙන්නේ. ඒ වගේ මේ මම පොඩ්ඩක් ඔයර වැලුව තිල්න දැන් එක්කෙනෙක් ඇහුවා මගින් මේ අපිට PDF එහෙම දාගන්න පුළුවන්ද කියලා කියන්නේ නැත්තම් ඒගොල්ලෝ ස්ටෝර් එකෙන් විතරනේ
ඔව්
ගන්න පුළුවන් අපිට PDF දාගන්න පුළුවන්ද කියලා ඒක මට හිතෙන විදිහට ඉස්සරහට කරන්න පුළුවන් ඒ මොකද ඔය දැන් ජේල් බ්‍රේක් කරලා එහෙම ගත්තාම ඕක
ඔව්
ඇප්ලිකේෂන් එක මේ ඒගොල්ලන්ගේ ඕපන් බුක් ෆෝමැට් මොකද්ද කියලා එකක්ලු තියෙන්නේ. ඒ ඇප්ලිකේෂන් එක ඇතුලේ. ඒ විදිහට කන්වර්ට් කරගත්තොත් අර බුක් මාක්ස් දාලා ඒ විදිහට PDF එකක් කන්වර්ට් කරන්න පුළුවන් කියලා. මම දැන් ළඟදීම එයි එහෙම වුණොත් නම් ඉතින් ගොඩක් වටිනවනේ iPad එකක් ගන්න එක.
ඔව්. iPad එකේ තව එකක් තමයි බුද්ධිකේ මම දැක්කේ අර අපකට තිබෙන ඇලිසින් ඔන්ලයින් පොත.
ඔව්.
කියන්නේ ඒ වගේ අර පොඩි ළමංගේ පොත් හරි නැත්නම් පොත් තුනක් ඉන්ටරැක්ටිව් විදිහට හදන්න පුළුවන්.
ඔව් අනිවාර්යයෙන්. ඒකයි දෙන්න මේ පහුගිය දවස්වල තිබුණාද ඒ වගේම එකක් මේ iPhone එකටත් හදලා. ඒ කියන්නේ ඇත්තටම පොත විකුණන්නේ මෙහෙමයි. පොත මැද්දේ තියෙනවා iPhone එකේ ස්ක්‍රීන් එක සයිස් හිලක් තියෙනවා. කොටුවක් අපල හැම පිටුවකම.
හා
හරිද? මේ ඊළඟට පිටුව ඒක මැදින් phone iPhone එක තියලා පොතේ ඊතුරු ටිකේ කතාව තියෙනවා.
හා
ඊපස්සේ පොත ඒ පිටුව පෙල්ලලා iPhone එකෙත් අර ඇප්ලිකේෂන් එක ඕපන් කරලා ඒකටත් ඒ පිටුව කියලා කිව්වහම අර ඒ කතාවේ පිටුවට අදාළ ඉන්ටරැක්ටිව් මොකක් හරි එකක් ලෝඩ් වෙනවා අරකට.
හා
එතකොට මේ පොත බලන්න පොඩි
ලා කියවන ගමන්ම ඉන්ටරැක්ටිව්
එහෙම එක. ඒ වගේ concept ඇවිල්ලා තියෙනවනේ මේ device ඉඳ.
පොත් e-books උත් දැන් ඉතින් අල්ලන්න පුළුවන් ගන්නට ඇවිල්ලා
තියෙනවා. මලින් තෝ ඉතින් අර හිරිගඩු පිපෙනව Apple ඒ වගේ කියනකොට. සදීප ඉන්නවනේ?
ඉන්න ඉන්න.
මේ සදීප මොකොත් ළඟදි කරේ නැහැ iPhone එහෙම වැඩ ටිකක් කරා නේද පහුගිය දවස්වල?
ඔව් පහුගිය දවස්වල නම් කරා ළඟදී නම් iPhone අල්ලන්න හම්බුනේ නැහැ. මට හිතෙනවා ඔය e-books කතාව අර ink කියලා ඩිස්ප්ලේ වර්ගයකුත් තියෙනවා ඒවත් ගොඩක් කාලවලට පාවිච්චි කරන්න පටන් ගනීවි කියලා ඉස්සරහට.
ඔව් නේද?
අර මේ Amazon ලගේ අර Kindle කියන එක එහෙම ඒ වර්ගයේ ඩිස්ප්ලේ තමයි පාවිච්චි කරන්නේ.
ඔව්. මේ සදීප මේකේ කොහොමද මේ manufacturing cost එකේ වෙනසක් තියෙනවද? LCD වලට වැඩිය?
දැනට නම් manufacturing cost එක ඊට වඩා පොඩ්ඩයි අඩු. මොකද දැන් ඔය කවුරුවත් ඒ කියන්නේ මාස් ස්කේල් ලොකුවටම හදන්නේ නැති හින්දා තමයි ගොඩක්ම දැනට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම හදන්න පටන් ගත්තාම වගේ කොස්ට් එක තව අඩු වෙන්න පුළුවන්.
ඒක මම දැක්ක මේ සදීප දාලා තියෙන මේ අර ෆ්ලෙක්සිබල් ඩිස්ප්ලේස් හදන්න පුළුවන් කියලා. මේ කතාව
ඔව් පොත වගේ නවන්න පුළුවන්.
ඔව්
පොත පොත ගැට රෝලක් වගේ රෝල් කරන්න පුළුවන්.
ඔව්
මොකුත් වෙන්නේ නැහැ. ෆිලිප්ස් ලගේ හරි කාගේ හරි ඒ වගේ ඩිස්ප්ලේ මේ ඒ වගේ ගැජට් එකක් තියෙනවා. ඒ කියන්නේ රෝල් කරලා අරගෙන යන්න පුළුවන් අපිට. ඊට පස්සේ දෙපැත්තට ඇදලා දිගහැරලා බලන්න පුළුවන් මේ මැද්දෙ පිටුව.
ඒකනේ. එහෙනම් ඊළඟට තව ප්‍රශ්නකට යමුද දෙල්?
ඔව් අරගෙන තව කොටසක් තියෙනවා ප්‍රශ්න.
ආව්. මේ අමිල් මහලා තිනෝ දව මේ මයික් එකක් යොදාගෙන වචන කියනකොට ඒක ටෙක්ස්ට් විදිහට ටයිප් වෙන මෘදුගාංග දෙනවද කියලා. ඒ වනම් ඉතින් තියෙනවා ගොඩක් නේ. ඒවට තමයි මේ අර ස්පීච් රෙකග්නිෂන් කියලා කියන්නේ. වොයිස් රෙකග්නිෂන් එහෙම කියලා කියන සොෆ්ට්වෙයාර්. මේ ගොඩක් අර ජනප්‍රිය කමර්ෂල් එකක් තමයි ඩ්‍රැගන් නැචරල් ස්පීකින් කියලා එකක් තියෙනවා. ඒක ගොඩක් කාලෙක ඉඳලා තියෙන එකක් නේ.
ඒගේ Windows වලටත් මේ එකක් එනවා
නේද? හැම ප්ලැට්ෆෝම් එකකටම ඒක තියෙනවා.
ඔව් තියෙනවා. මේ අනිත් එක iPhone වගේ වටත් තියෙන ඇප්ලිකේෂන්. දැන් අපි එන ගමනොත් නේද මලින්ද බලබලාවේ ඒක ඩ්‍රැගන් නේ. ඒ ඩ්‍රැගන් ඩික්ටේෂන් කියන ඇප්ලිකේෂන් එක. ඒකෙදිත් පුළුවන් අපිට SMS එකක් ගහන්න ඕන නම් ගහන්න ඕන ටික සිංහල වැඩ කරන්නේ නැහැ බෑ. ඉංග්‍රීසියෙන් වෙයි ගන්නවා නම් දැන් මලින්තල වගේ නම් කඩෙන්නේ ගහන්නේ මැසේජ්. ඒකින්ද මැසේජ් එක කිව්වහම ඒක ටයිප් වෙනවා. එතකොට සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ.
ඉංග්‍රීසි වචන වචන මේ ඩ්‍රැගන් නඳුරන්නේ
නැහැ. ඔව් ඩ්‍රැගන් දන්නේ නැවා. තාම. ඊළඟට මේ ජම්පි ගහලා තියෙන ප්‍රශ්නයක්. එයා අහන්නේ මේ ෆ්ලෑෂ් මෙමරි එකක් තියෙන MP3 ප්ලේයර්ස් වල මිල ගණන් එහෙම කොහොමද කියලා ලංකාවේ.
සයිස් ගන්න තමයි දැන් නම් සාමාන්‍යයෙන් 2000-3000 වගේ ඉඳනොත් තියෙනවා මේවනේ.
ඔව් ගොඩක් වෙලාවට දැන් අර ඒවා එන්නේ අර රෙකෝඩර් එකත් එක්ක නේ තියෙන්නේ.
ඔව් රෙකෝඩර් එකත් එක්ක තමයි.
ඒක මේ පහුගිය දවස්වල තිබුණා මං හිතන්නේ අර කිංස්ටන් ලගේ ප්ලේයර් එකක් තියෙන්නේ මොකක් ඒගොල්ලෝ හිතන්නේ ඒක හදන එක දැන් නවත්තලා තියෙන්නේ. උනාට ලංකාවේ නම් ඒක විකුණුවා 9000 ගානකට වගේ. ඒකේ MP4 වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේ ප්ලේයර්
ස්ක්‍රීන් එකකුත් තියෙනවා.
ඔව් පොඩි ස්ක්‍රීන් එකකුත් එක්ක.
අමිල හර දෙන අපේ බුද්ධක ඩල් අන්ලිමිටඩ් පැකේජ් එක ඇත්තර මන්ලිමිටඩ්ද කියලා ඩයිලෝකගේ නත්තං අලයනවාද කියලා ඇලදීර
ඒමනන්න ඇත්තට ඇත්තට මන්ලිමිටඩ් තමයික
කැනෙ මේ පෑවිස පොලිච එකක් දන්න න
ඒක සිරාවට මන්ලිමිටඩ් කියන
අරතරන් ටොරන්
බන්ලිමිටඩ් කිවට අරුව තරුවත්දාලා යටින් දානෝ එපියු
තරු දෙගත්
කියලා ඒඩල් අන්ලිමිටඩ් එකහෙමන ඕන තරන් පාවිච්චි කරන්න පුළුවන් එබැයි මේ පහුගිය දවස්වර
ප්‍රශ්න
කිව්වා මේ මොකක් හරි මොනිටර් කරන්න කතාවකුත් තියෙනවා කියලන මේ බෑන්ඩිත් යුසේජ් එක මොනිටර් කරලා පොඩි අර මේ කිව්ෝස් වගේ එකක් තියෙනවා කියලා ඒත් දැන්න කිසිම ගැටලුවක් නෑ මේ හොඳට වැඩ කරන අන්ලිමිටඩ් එක අන්ලිමිටඩ්ම තමා
මංහිතන්නේ බුද්ධික ඔය කිව්වේ කිව්ෝ එස් කතාව තියෙන්නේ එක එක වර්ගේ බෑන්ඩිත් ගත්තායටමයි ඒ ඒගැන්නේ ඔබ ගත්තා එක පූල්ලයක දාලා තියෙන්නේ ෆයිටෝ ගත්තා තවත් පූල්ලයක ඒ වගේ සීන් තමයි
තියෙන්නේ
මොනිට කරන්නේ නෑ වගේ
ඊළඟ
පුලස් තියහල් තියෙන බුද්ධිකය මෙයා ප්ලේස්ල දෙන්නෙකුට එකතු වෙලා කම්පියුටර් එක්ක සෙල්ලම් කරන්න කම්පියුටර් ගේම්ස් වුණවත් තියෙන කියලා හොඳේවා අතරම එකම ටීම් එකේ යාළුවෙක් එක්ක ප්ලේ කරන්න නම් කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වෝෆෙයර් එක සෑහෙන හොඳයි ඒකේ තියෙන ස්පෙෂල් ඔප්ස් කියලා මිෂන්ස් ඔංගකොන්ද මිෂන්ස් තියෙනවා මේ ග්‍රැෆික්ස් එහෙම සෑහෙන හොඳයි ට්‍රයි කරන්න බලමු මේක හමාජිකෙන් ප්ලේ කරන්නත් සෙට් කරගන්න බලන්න
මැෂින් එකේ ප්ලේ කරනකොට මේ
එක මැෂින් එකේ නෙමෙයි බුද්ධික යාළු ඒ කියන්නේ මැෂින් දෙකකින් හමාජිකෙන් කනෙක් කරලා එකම ටීම් එකේ එතකොට ප්ලේ කරන්න බලමු මේ මොඩර්න් වෝෆෙයර් මොඩර්න් වෝෆෙයර් 2 දෙකම
මේ
එයා අහනවෙත් එක්කම පව කන්සම්ෂන් වලින් කොහොමද කම්පියුටරේ එක එක පාර්ට්ස් වලට මොනවටද වැඩියෙන් යන්නේ කියලා මම හිතන්නේ අලුත් VGA කඩ වල සෑහෙන යනවා
ඔව් ඒකම මේ දැන් මොනිටර් එක
ගත්තොත්
එහෙනම් CRT එකක් නම් ඒකට නම් සදීපනේ සදීපට උත්තරයක් දෙන්න පුළුවන් මේකනේ පව කන්සම්ෂන් එක කොහොමද කියලා එක එක පාර්ට්ස් ගත්තාම
බලවතර ප්‍රශ්නයක් ආවේ ඉතින් මේ කොමාරි ඉතින් මොනිටරේට තමයි වැඩියෙන් යන්නේ ඊට පස්සේ CPU එකට යන්න පුළුවන් මොකද සමහර CPU තියෙනවා ඔය 60ක් 70ක් වගේ ගන්න ඒවා
මේ
CPU එක VGA කාඩ් වලටත්
CPU එක idle තියෙන කොටත් යනවද ඔක ඔය power එක කොහොමද ඒකලු කියන්නේ
මම නම් යන්නේ නැහැ idle තියෙන කොට නම් යන්නේ නැහැ සාමාන්‍යයෙන් වැඩ කරනකොට තමයි යන්නේ
එතකොට සදීප hard disk වලට එහෙම
ඔව් hard disk උත් එනවා ඊළඟට ඒ වගේම ගන්නකට hard disk උත් එනවා ඊට පස්සේ ඉතින් අනිත් ඒවා බොහොම සුළු ගණන් තමයි අනිත් ඒවා නම් අරගන්නේ CD ROM එහෙම නම් එච්චර ලොකුවටම අරගන්නේ නැහැ hard disk වලට වඩා අඩුවෙන් තමයි මම නම් දැක්කේ අරගන්නවා
ඔව් මේ සදීපර බ්ලොග් එකේ දාලා දෙවුණා නේද මේ ටෙස්ට් කරලා බැලුවද අර ගැජට් එක කරන්ට් බිල අඩු කරනවා කියලා දන්නේ
නේද මට ටෙස්ට් කරලා බලන්න ගැජට් එකක් හම්බුනේ නැහැ මේ කාලින්ග ගාව තියෙනවා කියලා කිව්වා මට ඒක අරගන්න විදියක් උනේ නැහැ තාම ඒ ඒක නම් ටෙස්ට් කරලා බැලුවේ නැහැ මම ඔය තියෙනවා ටිකක් අර ඔෆිස් එකේ ගෙදර ආරේ මේ තියෙනවා ටිකක් ඉතින් මැනලා බැලුවා මොකද ඇත්තටම තත්ත්වය කියලා ඇත්තටම අර IBM 3GHz කියලා තියෙන එක 250 watt power supply එකක් තියෙන එක නිකන් සාමාන්‍යයෙන් බ්‍රවුසර් එකක් හෝ සාමාන්‍යයෙන් Windows XP boot කරලා බ්‍රවුසර් එකක් වැඩ කරනකොට 80ක් විතර තමයි ගත්තේ
මේ ඊට පස්සේ මේ කෞෂල් එකේ ප්‍රශ්නේ තියෙනවානේ
ප්ලස් තව බුද්ධික ප්‍රශ්නයක් අහලා තියෙනවා යාට මේ hard disk 4ක් විතර යාගේ කම්පියුටර් සෙට් කරගන්න ඕනලු යාහන මොන වගේ power supply එකක්ද ගන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් ඉතින් SATA නම් දැන් එන 500 watt වගේ හුඟක් 500 dot T routing තියෙනවා හුඟක් ඒවා මේ connectors ගොඩක් තියෙනවානේ SATA 4ක් විතර තියෙනවා ඒක නිසා සාමාන්‍යයෙන් 500 watt වගේ power supply එකක්
පුළුවන් ඒක මේ ස්ටෝරේජ් එකක් සර්වර් එකක් විදිහට වගේ නම් පාවිච්චි කරන්න එතකොට VGA කාඩ් එහෙම ගන්න නැහැ නේ කොහමද
ඔව් සර්වර් සප්ලයි එකක් ගත්තා නම් හරිනේ
ඔව් මෙදෙල්ල මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මේ Nokia N96 ෆෝන් එකේ මේ DVB-H TV broadcast receiver කියලා මේ feature එක තියෙනවලු ඒකෙන් free TV බලන්න පුළුවන්ද කියලා අහනවා ඒකම මේ ලංකාවට ඒක support කරනවද කියලා සදීප ඒක idea එකක් තියෙනවද මොකක් හරි
DVB-H මේ broadcast ලංකාවේ දැනට නැහැ. ඉතින් කවුරු හරි පටන් ගත්තොත් අපිට මේකෙන් බලන්න පුළුවන් වෙයි.
ඔව්.
දැනට නම් කවුරුවත් broadcast කරන්නේ නැහැ. යුකේවල හැම ඔය ස්ටෑන්ඩඩ් එකෙන් බ්‍රොඩ්කාස්ට් කරනවා. ඒගොල්ලන්ට නම් ඒවා නිකම්ම බලන්න පුළුවන්.
ඒක පේඩ් සර්විස් එක?
ඉතල් ටීවී කියලා කියන්නේ ඕක තමයි.
ඒක පේඩ් සර්විස් එකක්ද සදේව?
පේජ් නෙවෙයි නිකම්ම බ්‍රොඩ්කාස්ට් තමයි.
ඔව්. මේ ඊළඟට තව එකක් කියන්න තියෙනවා. ඉතින් ලංකාවේ ටීවී බලන්න ඕන ඇත්තටම අර රුපියල් 7000ක් විතරේ චයිනීස් ෆෝන් එකක් ගත්තා.
ඒරියල් එක ඇද්දා.
ඔව්. දැක්ක ගොඩක්
චයිනීස් ෆෝන් එකේ ඇනලොග් ටීවී ටියුනර් එකක් තියෙනවා. දැන් අර මේ Nokia 996 එකේ තියෙන ඩිජිටල් ටීවී ටියුනර් එකක්. ඒක තමයි වෙනස ඇත්තටම.
ඔව්.
ඒ ගොඩක් කට්ටිය මේ චයිනීස් ෆෝන් සද්දර බස් එකේ දාගෙන යනවා නේද?
ඔව්. බස් එකේ විතර නෙවෙයි දෙන්න මම දැක්ක වැඩ කරන මේ ළඟ ෂෙඩ් එක මම දැක්ක මේ එතන අර මැෂින් එක ඔපරේට් කරන මල්ලී මේ අරක ඇදලා ඒරියල් එක ඇදලා මැෂින් එක උඩින් දීලා ෆෝන් එක මේ ටීවී බල බල තමයි වැඩ කරන්නේ. ඒ වගේ.
එතනම ගහල් දෙබ්බද මේ ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා කියලා. ෂෙඩ් එකේ.
ඒක ගොමත් ගන්නවනේ. මේ මලින්ද කාලින් ඉන්නව නේද මේ ස්කයිප් වල ඉන්නවද?
ෂෙඩ් එකේ ඉන්නවා මේ ස්කයිප් එකෙන් එන්නේ විදියක් නෑලු මේ HSDB වාචින්
කනෙක්ෂන් එක අවුල්ින්දානේ. හරි හරි. චැට් එකේ නම් ඇවිල්ලා ඉන්නවා. මේ දෙල්ල ඊළඟ ප්‍රශ්නෙට යමුද?
ආව.
ඔව් ඊළඟට මොහාන්න අහලා තියෙන දෙල්ල මෙහෙම ප්‍රශ්නයක්. මේ 3G කවරේජ් නැති ඒරියා එකකට මේ කූ බෑන්ඩ් ඩිස්ක් එකකට HSDB මොඩෙම් එක කනෙක්ට් කරලා සිග්නල් ගන්න පුළුවන්ද කියලා වැඩි කරගන්න. ඕක ඉතින් මේ වැඩි කරන්න පුළුවන්. හැබැයි 3G කවරේජ් එක නැත්නම් ටවර් එක නැත්නම් ඉතින් ගන්න වෙන්නේ නැහැ නේද සදීප?
ඔය කියන්නේ කවරේජ් එක නෑම නම් ඉතින් කරන්න දෙයක් නෑ තමයි. මේ සිග්නල් අඩුවෙන් හරි යන්තමට හරි තියෙනවා නම් ඉතින් ඕක මේ ඩිෂ් එකක් ගාලි වලද වැඩි කරගන්න පුළුවන්.
සිග්නල් මේ තත්ත්වයේ
වැඩි කරගන්න පුළුවන්. ගම් මතකවත් නැත්නම් ඉතින් නම් ගන්න බෑ ඉතින්.
ඔව්. මේ ඒ කියන්නේ ඒ කනෙක්ටන් ටවර් එකේ නැත්නම් ගන්න වෙන්නේ නෑනේ. ඒ වගේ දෙයක්.
ගන්න වෙන්නේ නෑ.
ඔව්. ඔව්.
යා එතක මහනව නේද මේ E150 එකේ ෆර්ම්වෙයා චේන්ජ් කරන්න පුළුවන්ද කියලා අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද කියලා අහනවා මේ ෆර්ම්වෙයා එක.
ඔව් ෆර්ම්වෙයා එක නම් ඇති දෙන්නේ නැත්තම් මේ හැබැයි තව මේ ඔපරේටර්ස්ලා නම් මේ ISP ලා දෙනවා නම් දැක්කේ නැහැ ඒකනේ. අර E220 එක නම් දාලා දෙනවනේ ෆර්ම්වෙයා දෙන ලින්ක් එක.
ඔව්
මේ ඇති ඇතරම නේ පෝස්ට් එක දානකොට බලමු ෆර්ම්වෙයා එක ඇති දාන්න. ඊළඟට මලිත් අහලා තියෙන ප්‍රශ්නයක් මේ network ports command prompt එකෙන් open කරන්න close කරන්න පුළුවන්ද කියලා. මේ network port කියලා කිව්වා මේ network card connection ද දන්නේ නැහැ නැත්නම් මේ තියෙන මේ TCP UDP ports ද කියලා පැහැදිලි නැහැ අතරවනේ. මේ ඒ වගේ port නම් ඉතින් command line එකෙන් block කරන්න විදිහක් නැහැ නේද සදීප?
මම ඇත්තටම command line එකෙන් ගන්න නම් කියන්න දන්නේ නැහැ.
ඒ කියන්නේ firewall එකක් දාලා ඒකට ඒකේ command line එකේ මොකක් හරි දෙනවා. ඒ කියන්නේ ඒක control කරන්න නැත්තම් නිකන් control කරන්න විදිහක් නැහැ නේ port. command prompt එක මේ Windows වල දිනා.
ඔව් මම නම් දන්නා ක්‍රමයක් නැහැ. දැන් අර Linux වල වගේ නම් මම එච්චර වැඩ කරලා නැහැ. ඒකින් තමයි ඒක ගන්න කියන්න දන්නේ නැහැ.
ඊළඟට අමිල අහන මේ ADSL router එක සහ modem එක තියෙන වෙනස්කම් මොනවද? ඒවැ මිල ගණන් කොහොමද කියලා. එතන මේ වෙනස්කම කිව්වොත් නම් ඉතින් මේ ADSL router එකක් කියන්නේ මේ ADSL network ඒ කියන්නේ telephone cable එක සම්බන්ධ කරාම router එකට ඒක අපි user account එකේ information උත් දීලා තියෙනවා ISP එක අපේ දෙන. ඒකෙන් අපි authenticate කළා මේ ඒ network එකට සම්බන්ධ වෙලා අනිත් පැත්ත PC එකට හරි මොකක් හරි අනිත් device එකට connect වෙන පැත්ත ethernet port එකක් විදිහට අපිට මේ සම්බන්ධ කරලා දෙන උපකරණය තමයි ADSL router එක. modem එකේදී ඕක ඇත්තටම වෙන්නේ modem එක සම්බන්ධ වෙන්නේ මේ US ගොඩක් වෙලාවට USB port එකක් කරා සම්බන්ධ වෙලා modem එකේදී අර software stack එකක් තියෙනවා නේද සදීප? මේ ආපහු කියන්නේ මේ ප්‍රොටෝකෝල් ස්ටැක් එකේ එක ප්‍රමාණයක් සොෆ්ට්වෙයා වලින් තියෙන්නේ නේ ඩ්‍රයිවර් එක හරහා.
ඔව් පල්ලෑම ලේයර් 1-2 වගේ එක විතරයි මේ මොඩෙම් එකේ තියෙන ඉතුරු ටික ඔක්කොම සොෆ්ට්වෙයා තමයි තියෙන්නේ.
ඔව්. ඒක තමයි ඉතින් ප්‍රධානම වෙනස නේ.
ඔව්.
රවුටර් එක තියෙන මේ ඒකම ඉතින් ඒ මිල ගණන් කිව්වොත් එහෙම ඉතින් රවුටර් එකක් සාමාන්‍යයෙන් රුපියල් 5000 විතර ඉඳලා උඩට තියෙනවා. මොඩම් එකක් කිව්වම 4000 ඉඳලා විතර පල්ලෙහාට තමයි තියෙන්නේ නේ ADSL මොඩම් එක. අනිත් ප්‍රධානම වෙන තමයි දැන් රවුටර් එකට IP assign වෙනකොට රවුටර් එකට එක IP එකක් assign වෙනවා ISP එකෙන්. ඊට පස්සේ ඒකේ රවුටර් එකේ තියෙන අනිත් පැත්තේ port වලට වෙනම IP range එකක් තියෙනවා. හැබැයි මොඩම් එකේ එහෙම නෙමෙයි. ISP අපිට දෙන IP එක ගෙලින්ම අපේ මැෂින් එකට තමයි assign වෙන්නේ. අපිට network card එකට ඒකේ virtual network card එකක් හැදෙනවා. ඒකට තමයි assign වෙන්නේ. ඔව් මේ පැයකටත් වඩා සදීපද ඇදිලා ගියා හැබැයි. අද ප්‍රශ්න ඒක තමයි ටිකක් කතා කරා මේ අනම්මන විස්තර ටිකුත් කතා කරන්නේ අද නේ නිවුස් කියලා කිව්වට ඉතින් පරණ නිවුස් තමයි අද කිව්වේ නේද ටික කතා වලදී ඉතින් අලුත් මොකද කිව්සති කරේ නැහනේ
නිවිච්ච නිවුස්
ඔව් නිවිච්ච නිවුස් මේ එහෙනම් මේ සතියට නවත්තමුද
මේ සතියට නවත්තමු නේ ලබන සතියට දිග ප්‍රෝග්‍රෑම් එකක්
කරමු ඔව් ඒක තමයි දිග ලබන සතියෙත් මම හිතන්නේ මේ ටික ඉවර කරගන්න පුළුවන් නේද කියලා නේ ප්‍රශ්න තව ගොඩක් තියෙනවා
මේ ප්‍රශ්න ඇක්සෙප්ට් කරන එක නවත්තකෝ
ඔව් ඒක අද මේ අපි එහෙම මේ ප්‍රශ්න අතහැරලත් කරේ මේ කාලින් ගණ නැති වෙනද මේ ලිනක්ස් සම්බන්ධ ප්‍රශ්න එහෙම මේ සමහර ඒවා අතහැරලා ගියා අපි ඒ ටිකත් ලබන සතියට දාලා මේ කරමු එහෙනම් හැමදෙනාට ඉතින් කියන්න තියෙන්නේ මේ අද පොඩි අවුල පුතාව ඉතින් ඔය ෆ්ලෑෂ් ප්ලේයර් එක ලෝඩ් වෙන්නේ නැහැ කිව්වා මේ ඒවත් හදාගෙන ඉතින් ලබන සතියේ එමු අපිනේ දැන් සදීප මේ බොහොම ස්තුතියි මේ සම්බන්ධ වුණාට නේ කාලින්ගත් ඉන්නවා චැට් එකේ එහෙනම් ඉතින් ලබන සතියේ හම්බ වෙමු එහෙනම් හැමදාම සුබ සතියක්
ඔව් සුබ සතියක් වේවා